ආදරණීය දුවේ පුතේ, අපි මේ පැයේ රජරට ගුරුගෙදරින් ඔබ වෙත ගෙනෙන සූදානම් වෙන්නේ ගෘහ ආර්ථික විද්‍යාව පාඩමක්. අද විෂය කරුණු සාකච්ඡා කරන්නේ කැකිරාව අධ්‍යාපන කලාපයේ තිරප්පනේ කොට්ටාෂේ ගල්කුලම ධම්මදින මහා විද්‍යාලයේ ගෘහ ආර්ථික විද්‍යා ආචාර්යිනී ඒ.සී. ආශා දිසානායක මහත්මිය.
ආයිබෝවන්, සුබ දවසක් ආදරණීය දරුවනේ. අදත් අප රජරට ගුරුගෙදර වැඩසටහන සමගින් ඔබත් එක්ක එකතු වෙනවා ගෘහ ආර්ථික විද්‍යාව විෂය සමගින්. ඔබට මතක ඇති, අපි පහුගිය දවසක 10 ශ්‍රේණියට නියමිත පෝෂණ ඌනතා කියන පාඩම යටතේ, නැත්නම් අපේ නමවන නිපුණතාවය යටතේ ඔබ සමග කතා බහ කළා. ඒත් එක්කම ඔබට මතක ඇති, අපි මේ ඌනතා පිළිබඳව සවිස්තරව කතා බහ කළා ඔබත් සමග. මහා පෝෂක හා සුද්ධ පෝෂක දිගු කාලයක් තුල සිරුරට නොලැබීම හේතුවෙන් හටගන්නා විවිධ ඌනතා රෝග පිළිබඳව අප කතා බහ කළා. ඒත් එක්කම එහිදී මහා පෝෂක ඌනතාවය නිසා ඇතිවන මන්ද පෝෂණ තත්ත්වයන් පිළිබඳව හා තවත් ඌනතා රෝග පිළිබඳව අප කතා බහ කළා. එහිදී මහා පෝෂක හා සුද්ධ පෝෂක අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් ගැනීම නිසා ඇතිවිය හැකි පෝෂණ තත්වය මන්ද පෝෂණය ලෙස අපි කතා බහ කළා. ඔබට මතක ඇති, මෙම මන්ද පෝෂණ තත්ත්වය ප්‍රජාව තුළ අපට ආකාර දෙකකින් දැක ගන්න පුළුවන් බව අපි සාකච්ඡා කළා. ඒ තමයි කාලීන මන්ද පෝෂණය සහ තීව්‍ර මන්ද පෝෂණය ලෙස. එතකොට තීව්‍ර මන්ද පෝෂණයත් ආකාර දෙකකින් දක්නට ලැබෙන බව අප සාකච්ඡා කළා. මධ්‍යස්ත තීව්‍ර මන්ද පෝෂණය, උග්‍ර තීව්‍ර මන්ද පෝෂණය ලෙසත් අපි කතා බහ කරා. මෙහිදී ඇතිවන විශේෂ රෝග තත්ත්වයන් දෙකක් පිළිබඳව අපි සාකච්ඡා කළා. මැරස්මස්, කොෂියෝකෝර් කියන රෝග පිළිබඳවත්, එම රෝග ලක්ෂණ පිළිබඳවත් අප තොරතුරු විමසා බැලුවා. ඒ වගේම එම රෝගී තත්ත්වය නැතිවීමට බලපාන හේතු පිළිබඳවත් අපි කතා බහ කළා. ඒ වගේම තමයි දරුවනේ, මහා පෝෂක මෙන්ම ඔබ දන්නවා සුද්ධ පෝෂක ශරීරයට වැදගත් මෙහෙයක් ඉටු කරන බව. කුඩා ප්‍රමාණවලින් අපි සිරුරට ලබා ගත්තා ශරීරයට වැදගත් මෙහෙයන් ඉටු කරන පෝෂ්‍ය පදාර්ථ දෙකක් තමයි විටමින් සහ ඛනිජ කියන පෝෂ්‍ය පදාර්ථයන් පිළිබඳ. මෙම පෝෂ්‍ය පදාර්ථයන් උන වීම නිසාත් ඇතිවන රෝග තත්ත්වයන් අපි කතා බහ කරා. විටමින් වශයෙන් A, B, C, D, E, K කියන විටමින් පිළිබඳවත්, එහිදී විටමින් B සංකීර්ණය පිළිබඳව අපි කතා කරා. ඒ වගේම තමයි ඛනිජ ඌනතා ලෙස යකඩ, කැල්සියම් හා පොස්පරස් කියන ඌනතා රෝග හා එම රෝග ලක්ෂණ සහ එම රෝග ඇතිවීමට හේතු පිළිබඳවත් අපි කතා බහ කළා. එහෙමනම් දරුවනේ, අද දවසේ අපි කතා කරන්නේ ගෘහ ආර්ථික විද්‍යා විෂය යටතේ 11 ශ්‍රේණියට නියමිතව ඇති 9 පාඩම යටතේ ශ්‍රී ලංකාවේ පෝෂණ ගැටලු කියන පාඩම යටතේ. මෙහිදී පෝෂණ ගැටලුවක් කියන්නේ කුමක්ද යන්න පිළිබඳව අපි කතා බහ කරමු. ඔබ දන්නවා පුද්ගලයාගේ ජීවිතයට නිරෝගීකම මොනතරම් වැදගත් කාරණයක්ද කියලා. ඒ වගේම කෙනෙකුගේ ජීවිතයේ සෑම දෛනික කටයුතු වලදීම තමන් තුළ ඇති නිරෝගිකම ඉතා වැදගත් ස්ථානයක් ගන්න බව අපි දන්නවා. ඔබට මතක ඇති, අපේ විෂයේදී අපි කතා බහ කරනවා අපේ පළවෙනි පාඩම පවුල ප්‍රසන්න ජීවන පරිසරයක් ඇති කරගන්න පවුල දායක කරගන්නේ කොහොමද, පවුලේ ඉන්න පිරිස ගැන අපි කතා බහ කරා, පවුල් වර්ග පිළිබඳව. මේ හැම කතා බහකදීම පුතේ ඔබට මතක ඇති, ඒ කියන්නේ මේ නිරෝගීකම නිසා පවුලක් සංවර්ධනය වෙනවා වගේම රටක් සංවර්ධනය වෙන්න නම් රටක ජීවත් වෙන ජනතාව යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් සිටීම එම රටෙහි සංවර්ධන ක්‍රියාවලියට එය මහඟු දායාදයක් වන බව අපි සාකච්ඡා කරා. පෝෂණය හා සෞඛ්‍ය අතර දැඩි සම්බන්ධතාවයක් පවතිනවා. ඒ කියන්නේ පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි ඍජු බලපෑමක් ඇති කරනවා කෙනෙක්ගේ ජීවිතයේ නිරෝගීකම කියන කාරණේ. නිරෝගීව පුද්ගලයන් ජීවත් වීම රටක සංවර්ධනය ක්‍රියාවලියට මහඟු දායාදයක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම රටක වාසය කරන ජනතාවගෙන් වැඩි දෙනෙක් තුල යම් පෝෂණ උනතාවයක් දක්නට ලැබේ නම් හෝ පුද්ගලයෙකුගේ ජීවිතය පවත්වා ගැනීමට පෝෂණ උනතාවයක් ඉත අහිතකර ලෙස බලපෑමක් ඇති කරන්නේ නම් එම தත්ත්වය අපි පෝෂණ ගැටලුවක් විදියට හඳුන්වනවා. නැවත වතාවක් මම ඔබට මේ ගැන කියනවා. රටක වාසය කරන ජනතාවගෙන් වැඩි දෙනෙක් තුල යම් පෝෂණ උනතාවයක් දක්නට ලැබේ නම් හෝ පුද්ගලයෙකුගේ ජීවිතය පවත්වා ගැනීමට පෝෂණ උනතාවයක් ඉත අහිතකර ලෙස බලපෑමක් ඇති කරන්නේ නම් එම தත්ත්වය පෝෂණ ගැටලුවක් ලෙස හඳුන්වන්න පුළුවන්. එහෙමනම් අපි බලමු ශ්‍රී ලංකාව තුල දක්නට ලැබෙන පෝෂණ ගැටලු කිහිපයක් පිළිබඳව අද අපි සාකච්ඡා කරනවා. ඒ තමයි ප්‍රෝටීන් ශක්තිමන්ද පෝෂණය, යකඩ උනතාවය, අයඩින් උනතාවය සහ විටමින් ඒ උනතාවය දැනට ශ්‍රී ලංකාවේ පවතින පෝෂණ ගැටලු විදිහට අපි හඳුනාගෙන තියෙනවා. ඒත් එක්කම වර්තමානයේ කරන ලද සමීක්ෂණ වලින් තවත් රෝගී තත්ත්වයන් දෙකක් ගැන තොරතුරු සොයාගෙන තියෙනවා. ඒ තමයි අඩු බර දරු උපත් සහ අධි පෝෂණය කියන තත්ත්වයන්ද පෝෂණ ගැටලු බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ පිළිබඳවත් අපි කතා බහ කරමු. අපි මුලින්ම කතා කරනවා මොකද්ද මේ ප්‍රෝටීන් ශක්තිමන්ද පෝෂණය. ඔබට මතක ඇති අපි 10 ශ්‍රේණියෙත් නියමිත පාඩමේදීත් මේ පිළිබඳව කතා කරා, ප්‍රෝටීන් ශක්තිමන්ද පෝෂණය පිළිබඳව. දරුවනේ, තුන්වන ලෝකයේ රටවල් අතර ප්‍රෝටීන් ශක්තිමන්ද පෝෂණය උග්‍ර ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම අප රට තුල නැතිනම් ශ්‍රී ලංකාව තුලද දරුවන් හා ලදරුවන් හා මුල්ලමාවියේ දරුවන් මෙම ගැටලුවට ගොදුරු වීමේ අවදානමක් බහුල වශයෙන් දක්නට ලැබෙනවා. ඒ අතර පසු ළමාවියේ දරුවන්, නව යෝවුන් දරුවන්, ගර්භණී කාන්තාවන් හා ක්ෂීරණ මව්වරුන්ද ප්‍රෝටීන් ශක්ති මන්ද පෝෂණයට ගොදුරු වීමේ අවදානමක් පවතිනවා. ශරීරයට අවශ්‍ය මහා පෝෂක ප්‍රමාණවත් ලෙස දිගු කාලයක් තුල නොලැබී යාම මෙම උනතාවයට ප්‍රධාන හේතුවක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රධාන හේතුවක් වශයෙන් මහා පෝෂක ප්‍රමාණවත් ලෙස දිගු කාලයක් තුල නොලැබී යාම මෙන්ම මෙන්න මේ හේතුද අපිට ප්‍රෝටීන් ශක්ති මන්ද පෝෂණයට බලපාන බවට තොරතුරු සොයාගෙන තියෙනවා. ඒ තමයි අයහපත් ආර්ථික තත්ත්වය, නූගත්කම, නොසැලකිලිමත් බව කියන කරුණුවලට අමතරව පෝෂණය පිළිබඳව යහපත් ආකල්ප හා නිසි දැනුම නොමැතිවීම, යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීම, සෞඛ්‍ය සේවා නිසි ලෙස නොලැබී යාම, දරුවන් දෙදෙනෙක් අතර වයස් පරතරය අඩුවීම, ඊළඟට යෞවුන් වියේදී ගැබ් ගැනීම කියන මෙන්න මේ කරුණුද මෙම උනතාවයට හේතු වශයෙන් සඳහන් කරන්න පුළුවන්. මෙම ප්‍රෝටීන් ශක්ති මන්ද පෝෂණ තත්ත්වය ලදරු වියේ සිට යෞවුන් විය දක්වා දරුවන්ගේ වර්ධනයට විවිධ වූ හානිකර බලපෑම් ඇති කරනවා. ඒ තමයි වයසට සරිලන උස සහ උසට සරිලන බර නොමැතිවීම මෙන්න මේ දරුවන් තුලින් විද්‍යාමාන වෙනවා. මෙම තත්ත්වය උග්‍ර ලෙස බලපා ඇත්තේ උපතේ සිට අවුරුදු 5 දක්වා දරුවන් තුල තමයි මෙම තත්ත්වය උග්‍ර විදිහට දක්නට ලැබෙන්නේ. ඒ වගේම මෙම උනතා තත්ත්වය පෙන්눔 කරන දර්ශක කිහිපයක් සමීක්ෂණ වලින් හෙළි කරගෙන තියෙනවා. ඒ තමයි මිටි බව, ක්ෂය වීම සහ කුෂ වීම කියන දර්ශක හඳුනාගෙන තියෙනවා. එහිදී මිටි බව කියන්නේ මොකද්ද කියලා බැලුවොත් මිටි බව කියලා කියනවා වයසට සරිරන උස නොමැති වීම. ඒ කියලා කියන්නේ ඔබට මතක ඇති ඔබගේ පෝෂණය පිළිබඳව සටහන් කාඩ් පතක් ඔබ හැමෝම ළඟ ඇති. එහිදී තියෙනවා වයසට නියමිත උස සටහනේ රතු පැහැති පරාසය තුල උස සටහන් වෙලා තියෙනවා නම් කෙනෙක්ගේ ඒ தত্ত্বය මිටි බව විදිහට හඳුන්වනවා. මේට හේතුව තමයි දීර්ඝකාලීනව ආහාරයේ මහා පෝෂක අඩුවීම නිසා මෙන්න මේ தত্ত্বය ඇති වෙනවා. ඊළඟට අපි බලමු මොකද මේ ක්ෂය වීම කියලා කියන්නේ. ක්ෂය වීම කියලා කියනවා උසට සරිලන බර නොමැති වීම. ක්ෂය වීම ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ කෙටි කාලීනව පරිභෝජනය සඳහා ආහාර නොලැබී යාම තමයි මෙම ක්ෂය වීමට හේතු වශයෙන් සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට බලමු කුෂ වීම කියන්නේ මොකද්ද? කුෂ වීම කියලා කියන්නේ වයසට අනුව තිබිය යුතු බර ප්‍රමාණය නොමැති වීම තමයි මෙහිදී අදහස් කරන්නේ කුෂ වීම කියන දර්ශකය පිළිබඳව කතා කරනකොට. මෙම தත්ත්වය පිළිබඳ ඔබට පැහැදිලිව අධ්‍යයනය කරන්න පුළුවන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන දරුවාගේ සෞඛ්‍ය වර්ධන සටහන. ඒ සඳහන් වෙනවා ගැහැණු දරුවෙකුගේ බර සහ උස දැක්වෙන ප්‍රස්ථාරය සඳහන් වෙනවා ඔබේ පෙළ පොතේ 78 වන පිටුවේ තියෙන එම රූප සටහන් හොඳින් නිරීක්ෂණය කරන්න සෞඛ්‍ය වර්ධන සටහන. ඒ තුලින් දරුවෙකුගේ උස සහ බර නිසි ලෙස පවතින්නේද කියන එක අපි කියන කාරණේ අපිට දැනගන්න පුළුවන්. නිරෝගී දරුවෙකුගේ වර්ධන රේඛා එක් එක් සටහනේ කොළපාට පරාසය තුල පැවතිය යුතුය. වයසට සරිලන උස අඩුවීම මිටිවීම ලෙසද වයසට සරිලන බර අඩුවීම කුෂවීම ලෙසද හඳුන්වනවා. ප්‍රෝටීන් කැලරි මන්දපෝෂණය නිසා විවිධ අවදිහා අවස්ථාවලදී මෙන්න පහත සඳහන් කරන ඔබේ පෙළ පොතෙහි වගුවක් ආකාරයෙන් මේ සඳහන් වෙලා තියෙනවා. පැහැදිලිව ඒව බලන්න පුතේ. මෙහිදී සඳහන් වෙනවා ඒ අවස්ථාවලදී මෙන්න කැලරි මන්දපෝෂණයට ඇතුළත් වෙන විවිධ අවදිහා එම අවස්ථාවලදී දක්වන ලක්ෂණ සහ ඇති කරන බලපෑම් මොනවද කියන එක පැහැදිලිව සඳහන් වෙනවා. එහිදී අවදිහා අවස්ථා ලක්ෂණ හා බලපෑම් කියලා සඳහන් වෙනවා. අපි බලමු එක් එක් අවදිවලදී මෙම ඌනතාවය නිසා මෙම පෝෂණ ගැටලුව නිසා ඇතිවන බලපාන බලපෑම් මොනවද, පෙන්눔 කරන ලක්ෂණ මොනවද කියන කාරණේ පිළිබඳව. ලදරු වියේදී පළවෙනි අවදිය විදිහට සඳහන් වෙන ලදරු වියේදී අඩු උපත් බර මෙන්ම බර වැඩි වීමේ වේගය අඩු වීම තමයි සඳහන් වෙන්නේ. ඊළඟ එක තමයි ආසාදන තත්ත්වවලට පහසුවෙන් ගොදුරු වෙනවා මෙම අවදියේදී ලදරු වියේදී. ඊළඟට මුල් ළමා විය සහ පසු ළමා වියේදී ප්‍රෝටීන් කැලරි මන්ද පෝෂණයේදී මෙන්න මේ අවදියේදී මොන වගේ ලක්ෂණද බලපෑම්ද ඇති කරන්නේ කියලා බලමු අපි. මිටි බව, ක්ෂය වීම, මානසික වර්ධනය අඩු වීම, ආසාදන වලට පහසුවෙන් ගොදුරු වීම, දරුවන්ගේ මොළයේ වර්ධනය බාල වීම කියන ලක්ෂණ සහ බලපෑම් ඇති කරනවා මුල් ළමා විය සහ පසු ළමා විය යන අවදිවලදී. ඊළඟ අවදිය විදිහට සඳහන් වෙනවා යෝවුන් වියේ දරුවා. ඒ කියන්නේ ඔබත් මේ අවදියට අයිතින 10 11 දරුවන් මෙම යෝවුන් වියේ දරුවන් විදිහට තමයි හඳුන්වන්නේ. එතකොට මේ අවදිවලදී මෙන්න මේ ලක්ෂණ හා බලපෑම් ඇති වෙනවා. වැඩි වියපත් වීම, ප්‍රමාද වීම, උදාසීනත්වය හා වෙහෙස දැනීම, ඉගෙනීමේ හැකියාව අඩු වීම කියන කරුණු පිළිබඳව ඔබට අවධානය යොමු කරන්න පුළුවන්. ඊළඟට තව කාරණයක් තමයි ගැහැණු ළමුන්ගේ ශ්‍රෝණි මේකලාව පටු වීම කියන කාරණේද මෙහිදී සඳහන් වෙනවා. ඊළඟ කාරණය තමයි අනාගත මව්වරු අවදිය අනාගත මව්වරු උස සෙන්ටිමීටර 145ට අඩු වීම, බර කිලෝග්‍රෑම් 40ට අඩු වීම, නීරක්තිය කියන ලක්ෂණ සහ බලපෑම් අනාගත මව්වරු යන අවදියේදී මෙම ලක්ෂණ හා බලපෑම් ඇති වෙනවා. ඊළඟට බලමු ගර්භණී මව්වරු නීරක්තිය, ප්‍රසවයේදී සංකූලතා ඇතිවීම, බර වැඩිවීම ප්‍රමාණවත් නොවීම කියන ලක්ෂණ හා බලපෑම් ඇති වෙනවා. ඊළඟට අපි බලමු ක්ෂීරණ මව්වරු මේ අවදියේදී ක්ෂීරණ මව්වරුන්ට කොහොමද මේ ලක්ෂණ හා බලපෑම් ඇතිවන්නේ. එහිදී තියෙන වැදගත්ම කාරණේ ඌනතාවයක් තමයි නීරක්තිය. මේ தත්ත්වය ගර්භණී මව්වරුන්ට සහ ක්ෂීරණ මව්වරුන්ට කියන අවදි දෙකටම බලපානවා. මේ නීරක්තිය ඇතිවීම බොහෝ දුරට දරුවන්ට තමයි මේක කෙලින්ම බලපාන්නේ. විටමින් සහ ඛනිජ ඌනතා කියන தත්ත්වයත් මේ தත්ත්වයේදී ඇති වෙනවා. ප්‍රෝටීන් ශක්ති මන්ද පෝෂණ தත්ත්වය ක්ෂීරණ මව්වරු කියන ඒ අවදියේදී. ඊළඟට අපි තවත් මේ ගැන කතා කරනකොට දරුවනේ කුඩා දරුවන්ට ප්‍රමාණවත් මව් කිරි නොලැබීම, නිසි ලෙස අතිරේක ආහාරවලට හොරු නොකිරීම, පෝෂණ ගුණයෙන් අඩු දියරමය ආහාර ලබා දීම කියන හේතු නිසා දරුවන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය පෝෂක ශරීරවලට නිසි ප්‍රමාණ වලින් නොලැබී යනවා. මේ නිසා දරුවන් ප්‍රෝටීන් ශක්තිමන්ද පෝෂණයට ගොදුරු වීමේ අවධානම වැඩි වෙනවා. මේ විදිහට කුඩා දරුවන්ට ප්‍රමාණවත් මව්කිරි නොලැබී යාම, ඊළඟට අතිරේක ආහාරවලට හුරුදු කරද්දී අත්‍යවශ්‍ය පෝෂකම ආහාරවලට ඇතුළත් නොකිරීම, ඊළඟට පෝෂණ ගුණෙන් අඩු දියරමය ආහාර ලබා දීම නිසා ලදරුවන් මෙන්න මේ ඌනතා රෝගී තත්ත්වයට ගොදුරු වෙනවා. මේ තත්ත්වය දිගින් දිගටම පැවතීමේ දරුවා බෙහෙවින් කුෂ වීමට ලක්වන අතර ප්‍රෝටීන් මන්ද පෝෂණයේ උග්‍ර තීව්‍ර අවස්ථාවලටද ගොදුරු වීමේ අවධානම වැඩි වෙනවා. ඔබට මතක ඇති මීට පෙර පාඩමේදීත් අපි කතා කරා ප්‍රෝටීන් ශක්ති මන්ද පෝෂණයේ උග්‍ර තීව්‍ර මන්ද පෝෂණ පෙන්නුම් කරන රෝග තත්ත්වයන් දෙකක් පිළිබඳව. කොෂියෝකෝර්ට් සහ මෙරස්මස් කියන රෝග තත්ත්ව දෙක වැඩිපුරම ඇති වෙනවා ලදරු වියේ සහ මුල් ළමා වියේ දරුවන් තුළ. මේ පිළිබඳව අපි පෝෂණ උන්නතා පාඩමේදී පහුගිය දවසකදීත් කතා කරා. අපි තවත් බලමු පෝෂණ ගැටලුවක් විදියට එහිදී මොන වගේ තත්ත්වයන් ඇති වෙන්නේ කියලා. එහෙමනම් කොෂියෝකෝර් කියන රෝගය ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුවක් තමයි දරුවනේ පිෂ්ඨමය ආහාර, පිටි සහිත ආහාර ප්‍රමාණාත්මකව ලැබුණද එම ආහාරවල සිරුරට අවශ්‍ය කරන ප්‍රෝටීන් ඌනවීම නිසා මෙම තත්ත්වය ඇතිවීමට හේතුවක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. මේ තත්ත්වයේදී රුධිරයේ ඇති ඇල්බියුමින් සහ හිමෝග්ලොබින් ප්‍රමාණය අඩුවෙලා යනවා. මේ නිසා රුධිරයේ අඩංගු මෙම ප්‍රෝටීන සාන්ද්‍රණය අන්තර්ශෛලීය සාන්ද්‍රණයට වඩා අඩුවෙනවා. එවිට රුධිරයේ ඇති ජලය අන්තර්ශෛලීය තරලේ අඩංගු ප්‍රෝටීන් තරලයට එකතු වෙනවා. මේ හේතුව නිසා තමයි මෙම රෝගී තත්ත්වයේදී ඒ රෝගී තත්ත්වයට ගොදුරුණු දරුවන් ඉදිමුණු ස්වභාවයකින් ඉන්නේ. ශරීරය ඉදිමුණු ස්වභාවයකට පත් වෙනවා. එහිදී අත්පා, උදරය යන ස්ථානවල ඉදිමුණු ස්වභාවයක් ඇති වෙනවා. මේ තත්ත්වය අපි හඳුන්වනවා ඉදිමාව ලෙස හඳුන්වනවා. එතකොට මොවුන්ගේ ස්වરૂපය දිතා උදාසීන තත්ත්වයක් පෙන්눔 කරනවා. උදාසීන ස්වභාවයක් තමයි ගන්නෙ. ඊළඟට මොවුන්ගේ සමෙහි ආසාදන තත්ත්වයන් නිතර ඇතිවිය හැකි. හිසකෙස් තඹ පැහැති වෙලා ඉතා දුර්වල ස්වභාවයක් තමයි තියෙන්නේ. හිසකෙස් පහසුවෙන් කැඩී යාම වැනි තත්ත්වයන්ද ඇති වෙන්න පුළුවන්. එතකොට ඔය අපි එදා කතා කරපු කරුණු වලට අමතරව තවත් කරුණු ඔබට එකතු වෙන්නේ නැති කොෂියෝකෝර් කියන රෝග තත්ත්වය පිළිබඳව. ඊළඟට බලමු මෙන්න මේ මෙරස්මස් ප්‍රෝටීන් ශක්තිමන්ද පෝෂණය නිසා ඇතිවන තවත් රෝගී තත්ත්වයක් තමයි මෙරස්මස් කියන රෝගී තත්ත්වය. මේ තත්ත්වය ඇතිවෙන්න ප්‍රධාන හේතුව තමයි දරුවනේ සියලුම පෝෂ්‍ය පදාර්ථ දීර්ඝකාලීනව අඩුවෙන් ලැබීම නිසා, ඒ කියන්නේ ප්‍රමාණාත්මකව නොලැබීම නිසා මෙම රෝග තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මෙම තත්ත්වයට පත් වූ විට දරුවෙකුගේ ශිරුර ක්ෂය වූ සහ ඉතා කුෂ වූ මහලු පුද්ගලයෙකුගේ ස්වරූපයක් ගන්නවා. සමයට මේද තැන්පත් වීම මොවුන්ගේ සිදුවන්නේ නැහැ. මෙම තත්ත්වයේ අඩුවීම නිසා සම රැලි වැටිලා මහලු කෙනෙක්ගේ ස්වභාවයක් තමයි මෙවුන්ගේ ශරීරය තුළින් පෙන්눔 කරන්නේ. මොවුන් තුළින් ඉතා උදාසීන ස්වභාවයක් සහ නොරිස්සුම් ස්වභාවයක් පෙන්නුම් කරන. හිසකෙස් සාමාන්‍ය පැහැයෙන් යුක්ත වුවත් හිසකෙස් ඉතා අඩුවෙන් තමයි තියෙන්නේ. පහසුවෙන් ගැලවී යාමට ලක් වෙනවා මේ මෙරස්මස් රෝගී තත්ත්වෙන් පෙළෙන දරුවන් තුළ. එතකොට මේ මෙන්න මේ රෝග ලක්ෂණ පිළිබඳව අපි එදා පාඩමේදී කතා කරා. ඒ වගේම අපි බලමු වෙන මෙන්න මේ රෝගී තත්ත්වයන් නැතිවීම පිළිබඳව එම රෝග තත්ත්වයන් තුළ දක්වන ලක්ෂණ පිළිබඳව අපි කතා බහ කරා. එහෙනම් අපි බලමු මෙන්න මේ රෝගී තත්ත්වයෙන් වැළකීමට ගන්න පුළුවන් අපිට කරන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? ගත යුතු පියවර මොනවද යන්න පිළිබඳව. මෙහිදී මූලිකම පියවරක් තමයි ලදරුවන්ට මුල් මාස 6 වනතුරු අනිවාර්යෙන් මව්කිරි පමණක් ලබා දිය යුතුයි. ඊළඟට ප්‍රමාණාත්මක හා ගුණාත්මක බවින් යුතු අතිරේක ආහාර සපයා දිය යුතුය. ඒ වගේම පෝෂණය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම. ගැබිනි හා කිරි දෙන මව්වරුන් සායන වලට සහභාගී වීම උනන්දු කරවීම. ඊළඟට අඩු ආදායම් ලබන අඩු පෝෂණ තත්ත්ව ඇති අය හඳුනාගෙන පෝෂණ පරිපූරක ලබා දීම හා ඒවා නිවැරදිව ආහාරයට ගැනීම සඳහා මඟ පෙන්වීම. තවත් කාරණයක් තමයි ගත යුතු පියවරක් තමයි ආසාදන රෝග මැඩ පැවැත්වීමට කටයුතු කිරීම. ළමුන්ට සුදුසු මිල අඩු පෝෂදායී සෞඛ්‍ය ආරක්ෂිත ආහාර ප්‍රචලිත කිරීම. ජීවන මට්ටම ඉහළ නැංවීම, පණු ආසාදන ඇති විට පණු ප්‍රතිකාර ලබා දීම, ඊළඟට ප්‍රතිශක්තිකරණය ලබා දීම. එතකොට පුතේ මෙන්න මේ අපි කතා කරපු මේ කරුණ. මේ සඳහා ප්‍රෝටීන් ශක්ති මන්ද පෝෂණයෙන් වැළකීම සඳහා ගත යුතු පියවර පිළිබඳව තමයි මේ සඳහන් කළේ. ඔබට පැහැදිලි ඇති එහෙමනම් ප්‍රෝටීන් ශක්ති මන්ද පෝෂණය ඇතිවීමට හේතු අපිට විභාගයට අපි මුණ දෙනකොට මේ පිළිබඳව අපි දැනුවත් වෙලා ඉන්න ඕනේ. පෝෂණ ඌනතා සහ ඌනතා රෝග, ඊළඟට මේ රෝග ඇතිවීමට බලපාන හේතු, රෝග ලක්ෂණ, එමනම් මේ රෝග වළක්වා ගැනීමට ගත යුතු පියවර පිළිබඳව ඔබ දැනුවත් විය යුතුයි. ඊළඟ පෝෂණ ගැටලුව විදියට අපි සඳහන් කරනවා නීරක්තිය. නීරක්තිය පිළිබඳවත් අපි මීට පෙර පාඩමේදී කතා බහ කරා. නීරක්තිය ඇතිවීමට හේතු බලපාන හේතු ඔබට මතක ඇති. ශ්‍රී ලාංකික ප්‍රජාව තුළ මේ වන විට බහුලව දක්නට පුළුවන් රෝග උනතා රෝගයක් තමයි නීරක්තිය. ඒ වගේම බොහෝ වයස්කාණ්ඩ අතරද මෙය පැතිර පවතින බව සමීක්ෂණවලින් තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. ඒ නිසාම තමයි පෝෂණමය නීරක්තිය අප රටෙහි ප්‍රධාන පෝෂණ ගැටලුවක් බවට පත් වෙලා තියෙන්නේ. ආහාරය අඩංගු පෝෂක අඩුවීම මෙන්ම වෙනත් හේතු නිසාද නීරක්තිය ඇති වෙන මේ පිළිබඳව අපි මිට පෙරස් කතා බහ කරා. මේ පිළිවෙලින් පෝෂණමය නීරක්තිය සහ පෝෂණමය නොවන නීරක්තිය ලෙස හැඳින්වෙන බවත් අප සාකච්ඡා කළා, ඔබට මතක ඇති. අපි තවදුරටත් මේ පිළිබඳව සාකච්ඡා කරලා බලමු. වැඩිවියට පත්වීම සමගම ගැහණු දරුවන්ගේ යකඩ අවශ්‍යතාවය වැඩි වෙනවා. මේට හේතු වන්නේ ආර්ථවේදී ශරීරයෙන් රුධිරය සමග යකඩ ප්‍රමාණයක් ඉවත් වීම. මේ නිසා ආහාර මගින් ප්‍රමාණවත් ලෙස යකඩ නොලැබුණහොත් ඔවුන් තුළ නීරක්තිය ඇති වෙන්න පුළුවන්. ගර්භණී අවධියේදී නීරක්තිය ඇතිවීම ප්‍රවණතාවය වැඩි. මේට හේතුව තමයි අප රටේ සෑම වැඩිහිටියන් 5 දිනක්ගෙම එක් අයෙකු නීරක්තියෙන් පෙරෙන බව සමීක්ෂණ මගින් තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. ඒ වගේම ඔබ දන්නවා මේ නීරක්තිය ඇතිවීමට හේතුව යකඩ ඌනතාවය තමයි ප්‍රධාන හේතුවක් විදියට හඳුන්වන්නේ. යකඩ අවශ්‍යතාවය නිසි ලෙස නොලැබුණොත්, ශරීරයේ නිසි ලෙස නොලැබුණොත් මෙම තත්ත්වය ඇතිවීමේ අවදානම වැඩි වෙනවා. ඊළඟට නීරක්තිය හඳුනා ගැනීම සඳහා වන හීමෝග්ලොබින් කඩයිම් සීමා ඔබේ පෙළපොතේ පැහැදිලි වගු සටහනක් මගින් තියෙනවා. 81 පිටුව ඔබ හොඳින් නිරීක්ෂණය කරලා බලන්න. වයස් කාණ්ඩය සහ හිමෝග්ලොබින් කඩයිම් සීමාව සඳහන් කරලා තියෙනවා. මෙහිදී සඳහන් වුණා ඩෙසිලීටර 1කට ග්‍රෑම් වලින් තමයි සඳහන් කරලා තියෙන්නේ හිමෝග්ලොබින් කඩයිම් සීමාව. එහිදී වයස් කාණ්ඩය මාස 6 සිට අවුරුදු 5 දක්වා හිමෝග්ලොබින් කඩයිම් සීමාව 11.0ක් විදියට සඳහන් වෙනවා. ඊළඟට අවුරුදු 5 සිට අවුරුදු 11.5ක් විදියට සඳහන් කරලා තියෙනවා. අවුරුදු 12 සිට අවුරුදු 14 දක්වා 12.0යි. ඒ කියන්නේ ඩෙසිලීටර 1ට ග්‍රෑම් වලින් තමයි සඳහන් කරලා තියෙන්නේ. ගර්භණී නොවන කාන්තාවන් 15ට වැඩි සඳහන් වෙනවා 12.0ක් විදියට. ගර්භණී කාන්තාවන් 11.0ක් විදියට. පිරිමි වයස 15ට වැඩි 13.0ක් විදියට සඳහන් කරලා තියෙනවා. එතකොට මේ කඩයිම් සීමාව සඳහන් වෙන්නේ ඩෙසිලීටර 1කට ග්‍රෑම් වලින් තමයි සඳහන් කරලා තියෙන්නේ. ඔබේ පෙළපොත හොඳින් නිරීක්ෂණය කරලා ඒ අවබෝධ කරගන්න. ඒ වගේම අපි බලමු නීරක්තියේ රෝග ලක්ෂණ පිළිබඳව. මොනවද මේ නීරක්තියේ රෝග ලක්ෂණ? ඉක්මනින් විඩාවටපත් වීම, ඒ කියන්නේ තෙහෙට්ටු වීම, මහන්සි යටපත් වෙනම ඉතා ඉක්මනින්. අලස බව ඇතිවීම හා කාර්යක්ෂමතාවේ අඩු වෙනවා. අලස බව ඇතිවීම නිසා කාර්යක්ෂමභාවය අඩු වෙනවා මේ නීරක්තියට ලක්ුණ පුද්ගලයන් තුලින්. ඊළඟට වර්ධනය හීනවීම, සුළු වැඩකදී පවා අධික වෙහෙසට පත්වීම, ඊළඟට හෘද ස්පන්දන වේගය වැඩිවීම, පසු කාලීනව හෘදය දුර්වල වීම නිසා සංකූලතා ඇතිවීම, අවධානය හා මතක තබා ගැනීම හැකියාව අඩුවීම, අඩුබර දරුවපත් ඇතිවීම, පහසුවෙන් ලෙඩ රෝග වැළඳීම, ඊළඟට සිරුර සුදුමැලි වීම හා ඇස් දිව හා අත්ල සුදුමැලි බව ඇතිවීම. එතකොට පුතේ ඔබට පැහැදිලි වෙන්නේ නැති නීරක්තිය කියන පෝෂණ ගැටලුව පිළිබඳව නැත්නම් පෝෂණ ඌනතාවය මේ වෙනකොට ලංකාවේ පෝෂණ ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. එතකොට එහිදී මෙම තත්ත්වය ඇතිවීමට හේතුත් එම තත්ත්වයේදී පෙන්눔 කරන රෝග ලක්ෂණත් පිළිබඳව ඔබට පැහැදිලි ඇති. එහෙමනම් අපි බලමු මෙන්න මේ තත්ත්වය වළක්වා ගැනීමට මොකද්ද අපිට ගත හැකි පියවර කියලා. එහිදී මේ විදිහට සඳහන් කරන්න පුළුවන්. එක් පියවරක් තමයි සත්වමය ආහාරවල අඩංගු යකඩ ශරීරයට පහසුවෙන් අවශෝෂණය කරගත් හැකි බැවින් සත්වමය ආහාර යකඩ ලබා ගැනීම සඳහා වඩා ප්‍රයෝගී වෙනවා. එමේ යකඩ හීම් යකඩ ලෙස හඳුන්වනවා. සත්වමය ආහාරවලින් ලැබෙන යකඩ හීම් යකඩ විදිහට අපි හඳුන්වනවා. ඊළඟ කාරණය තමයි ශාකමය ආහාරවල අඩංගු යකඩ අවශෝෂණය පහසු කිරීම සඳහා විටමින් C බහුල අලුත් එළවලු හා පළතුරු අනුභව කිරීම සුදුසුයි. ඔබ අහලා ඇති ආහාරයක් ගත්තට පස්සේ පළතුරක් ආහාරයට ගන්න කියන කාරණය මෙහිදී වැදගත් වෙනවා. ඒකට හේතුව තමයි යකඩ අඩංගු ආහාර අවශෝෂණය සඳහා අවශෝෂණය පහසු කිරීම සඳහා විටමින් C උපකාරී වෙනවා. ඊළඟට අපි බලමු ඊළඟ පියවර මොකක්ද කියලා. නිරක්තිය වළක්වා ගැනීම සඳහා ගත හැකි ඊළඟ පියවර විදිහට අපි සඳහන් කරනවා ආහාර පිළියෙල කිරීමේදී සියඹලා දෙහි ගොරකා වැනි ආම්ලික දෑ එකතු කර ගැනීම එක් පියවරක්. එහිදී විටමින් C වලට අමතරව ඒවායි අඩංගු ටාටරික් සිට්‍රික් මැලික් අම්ල යකඩ අවශෝෂණය පහසු කරන. විටමින් C වලට අමතරව ගොරක සියඹලා වගේ ආම්ලික දේවල් එකතු කිරීමෙන් එහි අඩංගු ටාටරික් සිට්‍රික් මැලික් කියන අම්ල වර්ගත් යකඩ අවශෝෂණයට උපකාරී වෙනවා. ඊළඟ තව පියවරක් තමයි ආපතෝසී වැනි දෑ පිළියෙල කිරීමේදී පැසීමට භාජනය කිරීම නිසා යකඩ අවශෝෂණය පහසු කරනවා. ඒ වගේම ප්‍රෝටීන් අඩංගු ආහාරවල ඇති ලයිසීන් ඇමයිනෝ අම්ලය යකඩ අවශෝෂණය පහසු කරන. ප්‍රෝටීන් වලදී ඔබට මතකයි අපි ඇමයිනෝ අම්ල පිළිබඳව කතා කරලා තියෙනවා. එහිදී ලයිසීන් කියන ඇමයිනෝ අම්ලය යකඩ අවශෝෂණය පහසු කරනවා. ඊළඟට තේ හා කෝපි වල අඩංගු ටැනින් හා කැෆේන් යකඩ අවශෝෂණයට බාධා කරන බව මීට පෙරත් ඔබ ඉගෙනගෙන ඇති. ඒ නිසා ආහාර වේලක් ගැනීමට පැය භාගයකට පෙර හා ආහාර වේලක් ගැනීමෙන් පසු පැය භාගයක් තුල හෝ තේ හෝ කෝපි පානය කිරීම නුසුදුසු වෙනවා. ධාන්‍ය හා මාෂ භෝගවල අඩංගු ෆයිටික් අම්ලය අද්‍රව්‍ය ෆයිටේට් සංයෝග සෑදීමද කොළ එළවලුල අඩංගු ඔක්සැලික් අම්ලය අද්‍රව්‍ය ඔක්සලේට් සංයෝග සැදීමද යකඩ අවශෝෂණයට බාධා පමුණු වෙනවා. ආහාරයේ තන්තුමය කොටස් වැඩිපුර අඩංගු වීමද යකඩ අවශෝෂණයට බාධා කරනවා. තන්තුමය කියලා කියන දරන ඔබ පැහැදිලි අපි මිට පෙර පෝෂ්‍ය පදාර්ථ පාඩම්වලදී අපි කතා කරලා තියෙනවා. කෙඳි සහිත ආහාර වැඩිපුර අඩංගු වීමද යකඩ අවශෝෂණයට බාධා පමුණු වෙනවා. ඊළඟ කාරණය නීරක්තියට ප්‍රතිකාර කිරීමේදී යකඩ අඩංගු පරිපූරක ලබා දිය යුතුයි. ඊළඟට පරපෝෂිත ආසාදන ඇති අවස්ථාවලදී සුදුසු ප්‍රතිකාර ලබා දිය යුතුයි. එතකොට මම මේ සඳහන් කළේ නීරක්තිය වළක්වා ගැනීමට ගත හැකි පියවර පිළිබඳව. එතකොට ඔබට දැන් මතක ඇති නීරක්තිය ඇතිවීමට හේතු, නීරක්තියේදී දක්නට ලැබෙන රෝග ලක්ෂණ. එහෙමනම් මෙම නීරක්තිය කියන රෝගී තත්ත්වය වළක්වා ගන්න නම් මෙන්න මේ පියවර අනුගමනය කිරීමෙන් තුලින් අපිට පුළුවන් බොහෝ දුරට මෙම තත්ත්වයන් මඟ හරවා ගන්න. හොඳයි දරුවනේ, අපි ඊළඟට කතා කරමු තවත් ඌනතා රෝගයක් වගේම ශ්‍රී ලංකාවේදී හඳුනාගෙන තියෙන පෝෂණ ගැටලුවක් විදිහට හඳුනාගෙන තියෙනවා අයඩින් ඌනතාවය. අයඩින් පිළිබඳවත් මීට පෙරත් අපි කතා කරා. එතකොට අයඩින් ඌනතාවයත් පෝෂණ ගැටලුවක් බවට පත් වෙලා හමාරයි. එහෙමනම් අපි බලමු මෙහිදී මොන වගේ රෝග ලක්ෂණද පෙන්වුම් කරන්නේ මොනවද අපිට මේ තත්ත්වේ මඟ හරවා ගන්න කරන්න පුළුවන් කියන එක ගැන අපි සාකච්ඡා කරමු. අයඩින් වලින් ශරීරයට ඉටුවන කෘත්‍ය නැත්නම් ඉටුවන කාර්ය මෙහි ශරීරයට ප්‍රමාණාත්මක නොලැබී යාම නිසා ඇතිවන තත්ත්වය පිළිබඳව අපි මීට පෙර අධ්‍යයනය කරලා තියෙනවා. ඒ වගේම අයඩින් ඌනතාවය ප්‍රධාන පෝෂණ ගැටලුවකුත් වෙලා තියෙනවා. ලුණු අයඩින් වලින් සරු කිරීමේ වැඩසටහන මගින් ශ්‍රී ලංකාව තුල මේ වෙන විට මෙම ඌනතාවය අවම කර ගැනීමට සමත් වෙලා තියෙනවා. මෙහිදී ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශවල පස සෝදාපාලුවට ලක්වීම නිසා මෙම ඛනිජය පසෙන් ඉවත්ව යාම හේතුවෙන් කඳුකර ජනතාව අතර අයඩින් ඌනතාවය බහුලව දක්නට ලැබෙනවා. අයඩින් බහුලව ඇති මුහුදු මාළු, මුහුදු පැලෑටි ආදිය මෙම ප්‍රදේශවල ජනතාවගේ ආහාරවලට එකතු වෙන්නේ ඉතාම අල්ප වශයෙන් වීම මේ ප්‍රදේශයේ ජනතාව තුළ අයඩින් ඌනතාවය ඇතිවීම කෙරෙහි බලපාන ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. සමහර ආහාරවල අඩංගු ගලගණ්ඩ කාරක අයඩින් අවශෝෂණයට බාධා පමුණුවන. මොනවද මේ ගලගණ්ඩ කාරක කියලා කියන්නේ? උදාහරණ විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් මඤ්ඤොක්කා හෝ ගෝවා පවුලට අයත් එළවලු වර්ග එකින් විශාල ප්‍රමාණයක් දිනපතා ආහාරයට එකතු කර ගැනීම නිසා අයඩින් අවශෝෂණයට බාධා ඇති වෙනවා. අයඩින් ඌනතාවය තියෙන අයට මෙම ආහාර අඩුවෙන් ආහාරවලට එකතු කරගන්න කියලා වෛද්‍යවරුන් උපදෙස් ලබා දෙනවා. උගලන්ට මතක ඇති මඤ්ඤොක්කා හෝ ගෝවා පවුලට අයත් ආහාර. අයඩින් සිරුරේ වර්ධක හෝමෝනයක් වන තයිරොක්සින් නිෂ්පාදනයට අත්‍යවශ්‍ය වෙනවා. අයඩින් ඌනතාවය හේතුවෙන් ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට තයිරොක්සින් නිපදවාගත නොහැකි වීම නිසා හයිපොතයිරොයිඩතාවය කියන තත්ත්වය ඇති වෙනවා. මේ තත්ත්වය ඇති වුණාම ශරීරයේ අයඩින් ඌනතාවයේ මේ තත්ත්වය හයිපොතයිරොයිඩතාවය ඇති වූ විට සිරුරේ විවිධ සංකූලතා ඇති කරනවා. එතකොට තයිරොක්සින් ඌනතාවය නිසා දරුවන් තුලත් විවිධ බලපෑම් ඇති කරනවා. කලල අවදියේදී, භ්‍රූණයේ අවදියේදී ගබ්සා වීම, මලදරූපත් ඇතිවීම, මොළයට හානි වීම කියන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. නවජන්ම ගලගණ්ඩේ මොළයට හානි වීම කියන බලපෑම් ඇති වෙනවා. ළමා යෞවන කියන අවදිවලදී බුද්ධි මට්ටම අඩු වීම, කතන හා ශ්‍රවණ දෝෂ ඇතිවීම, කායික වර්ධනයෙහි පසුබෑම ගලගණ්ඩේ කියන තත්ත්වයන් මෙන්න මේ තයිරොක්සින් එහෙම නැත්නම් අයඩින් ඌනතාවය නිසා ඇති වෙන්න පුළුවන්. ඒක වැඩිහිටි අය තුලත් උදාසීනත්වය, මානසික ක්‍රියාකාරකම් වල පසුබෑම, ගලගණ්ඩය සහ එහි සංකූලතා, ක්‍රියාශීලී බව අඩු වීම කියන බලපෑම් වැඩිහිටි අවදී අය තුලත් දක්නට ලැබෙනවා. එකට මෙන්න මේ කරුණුත් එක්ක ගර්භණී සමයේදී අයඩින් ඌනතාවයට ලක් වූ මවකගේ කුසෙයි වෙන්න බ්‍රූණේ තුළ මානසික කායික අක්‍රමතා ඇතිවිය හැකි. ඒ අනුව දරුවෙකු තුළ සුළු මන්ද මානසික තත්ත්වය සහ ක්‍රෙටිනතාවය, ඒකට අපි කියන කුරු බව කියලා, ක්‍රෙටිනතාවයේ කුරු බව වැනි තත්ත්වයන් ඇතිවිය හැකි. එතකොට දරුවනේ ඔබට පැහැදිලි ඇති අයඩින් ඌනතාවය නිසා ඇතිවෙන බලපෑම්, සිරුරට නිසි පරිදි නොලැබී යාම නිසා මෙන්න මේ බලපෑම අපි කතා කර බලපෑම් ඇති වෙනවා. එහෙමනම් අපි බලමු මෙම ඌනතාවය නැත්නම් මේ පෝෂණ ගැටලුව වළක්වා ගන්න ගත හැකි පියවර මොනවද කළ හැකි දේ කියලා අපිට. එහිදී සඳහන් කරන්න පුළුවන් කුඩා මුහුදු මාළු, කවච මාළු හා මුහුදු පැලෑටි ආහාරයට එකතු කර ගැනීම. කවච මාළු කියලා කියන්නේ මොනවද? කවච මාළු කියලා කියනවා අපි ගැඹුරු මුහුදේ සිටින පිටකටුව සහිත මාළු. මෙහිදී සඳහන් කරන්න පුළුවන් ඉස්සන්, කකුළුවන් වැනි මාළු වර්ග වල මාළු ආහාරයට ගැනීමෙන්, ආහාරයට එකතු කර ගැනීමෙන් මෙම ඌනතා තත්ත්වය මඟ හරවා ගන්න පුළුවන්. ඒ වගේම මුහුද ආසන්නයේ වැඩෙන කොළ එළවලු බහුලව ආහාරයට ගැනීම. ආහාරවලට ලුණු එකතු කිරීමේදී නොසෝදා භාවිතා කිරීම. ආහාර පිසීමෙන් පසු ලුණු එකතු කිරීම. ඊළඟට අඳුරු වීදුරු, ප්ලාස්ටික් වැනි භාජනවල ලුණු අසුරා තැබීම. හිරු එළියට නිරාවරණය වන ස්ථානවල ලුණු බඳුන් නොතැබීම. එතකොට මෙම ඌනතා තත්ත්වය මඟ හරවා ගන්න මෙන්න මේ පියවර අනුගමනය කිරීමෙන් අපිට බොහෝ දුරට මෙම තත්ත්වයන් මඟ හරවා ගත හැකි. හොඳයි. ඊළඟ තවත් ඌනතා රෝගයක් තමයි දරුවනේ විටමින් ඒ ඌනතාවේ අපි මේ පිළිබඳවත් කලින් පාඩමේදී කතා කරා. එතකොට මේ විටමින් ඌනතා විටමින් ඒ ඌනතාවයත් ශ්‍රී ලංකාවේ පෝෂණ ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. මෙහිදී ශරීරය තුල ඒ විටමිනය වැදගත් කාර්යයන් කිහිපයක් ඉටු කරන බව ඔබ දන්නවා. ශ්‍රී ලංකාවේ පෝෂණ ගැටලුවක් ලෙස පවතින විටමින් ඒ ඌනතාවය ලදරුවන් සඳහා ප්‍රමාණවත් කාලයක් මව්කිරි ලබා නොදීම, ඒ විටමින් අඩංගු ආහාර ප්‍රමාණාත්මක නොගැනීම තමයි ප්‍රධාන හේතුවක් විදිහට සඳහන් කරන්න පුළුවන්. මීට අමතරව පණු ආසාදන නිතර නිතර පැවතීම නිසා ඒ විටමිනේ අවශෝෂණයට බාධා ඇතිවීමත් ඒ විටමිනේ ඌනතාවය ඇතිවිය හැකි බව සමීක්ෂණවලින් හොයාගෙන තියෙනවා. ඊළඟට අපි බලමු මෙම විටමින් ඒ ඌනතාවය නිසා කෙනෙකුට ඇතිවන අහිතකර තත්ත්වයන් පිළිබඳ. මෙහිදී අපිට ප්‍රධාන වශයෙන්ම සඳහන් කරන්න පුළුවන් මෙම විටමින් ඒ ඌනතාවයේ මුල් අවදියේදී ඇස් පෙනීම කෙරෙහි ඍජුවම බලපෑම් ඇති කරන. මෙහිදී අපි සඳහන් කරා රාත්‍රී අන්ධතාවය ලෙස හඳුන්වන තමස් අන්ධතාවය. මේක ඇතිවෙන්න හේතුවක් තමයි දිගු කාලීනව ඒ විටමින් ඌනතාවය ඇතිවීම නිසා තමයි මේ தත්ත්වය ඇති කරන්නේ. දිගින් දිගටම මෙහිදී ප්‍රතිකාර නොකරහොත් අන්ධ බව පවා ඇතිවිය හැකි. විටමින් ඒ විටමිනයේ ඌනතාවය නිසා ඇසෙහි අපිච්ඡද පටක වියලීල කොරපොතු ස්වභාවයක් ඇසෙහි හටගන්න. මේ අවස්ථාවේදී ඇසෙහි අළු පැහැති ලප දිස් වෙනවා. මේ ලප අපි බිටෝ ලප ලෙස හඳුන්වනවා. මෙම කොරපොතු සෑදීම නිසා ඒට ප්‍රතිකාර නොකළහොත් තමයි ඇසේ අලුවන් ලප දිස්වීමට පටන් ගන්නවා. මෙහිදී ඒවා බිටෝ ලප විදිහට හඳුන්වන මේ தත්ත්වෙ දිගින් දිගට පැවතුනොත් ඇස් අන්ධභාවයට පවා පත්විය හැකි. මෙහිදී ඇස කැසීම, ආලෝකය දෙස බැලීමට අපහසු වීම, ඇස ඉදීමීම හා වියලීම සිදු වෙනවා. ඒ වගේම කඳුළු ග්‍රන්ථි අක්‍රිය වීමත් සමග ඇස ආසාදනය වීමට පටන් ගන්නවා. කෙමෙන් මෙම තුවාල සහිත බව ඇසෙහි ස්විචය දක් අපි ඇසෙහි බබා කියලා ඔගොල්ලෝ හඳුන්වනවා. ස්විචය දක්වා පැතිර යාම නිසා ඇසෙහි පෙනීම අඩුවීමට අඩු වෙනවා. මේ අවස්ථාවේදී ඇස ආසාදනයට පත්වීම අපි හඳුන්වනවා සෙරොප්තැල්මියා ලෙස තමයි ඇස ආසාදනයට පත්වීම හඳුන්වන්නේ. සෙරොප්තැල්මියා ලෙස හඳුන්වනවා. අවසානයේදී ඇතිවන තත්වයට කියනවා අපි කැරටොමැලේෂියා. මෙන්න මෙම තත්වයේදී කැරටොමැලේෂියා කියන තත්වය ලෙස අපි හඳුන්වනකොට මේ අවස්ථාවෙනුට ඇස අන්ධ බවට පත් වෙනවා. මෙන්න මේ විටමින් ඒ ඌනතාවය නිසා මෙම තත්ත්වය ඇති වූ පසු විටමින් ඒ ලබා දීමෙන්වත් මෙම තත්ත්වය සුවපත් කරන්න බැහැ. ඒ නිසා මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර කිරීම වැදගත් වෙනවා. නමුත් මුල් අවස්ථාවේදී විටමින් ඒ ලබා දීම මගින් රෝගිය උත්සන්න වීම වළක්වා ගත හැකි. ඇසෙහි මෙන්ම සිරුරේ අනෙක් ස්ථානවලද අපිච්ඡද පටක වියලීමට ලක් වෙනවා. මෙම ඌනතා තත්ත්වයේදී විශේෂයෙන් සම මෙම තත්ත්වයට පහසුවෙන් ගොදුරු වෙනවා. සම වියලි, ඝන වී, ගොරෝසු වී, ගෙඹි සමක් මෙන් දිස්සේ. ගොරහැඩි ස්වභාවයක් පත් වෙන එකට අපි කියන ගොරෝසු වී ගෙඹි සමක් මෙන් දිස්සෙනවා කියලා. එමෙන්ම විටමින් ඒ ඌනතාවය නිසා දරුවන් තුළ මෙන්න මේ තත්ත්වයන්ත් ඇති වෙන්න පුළුවන්. ශ්වසන රෝග හා පාචනය වැනි තත්ත්වයන්ද ඇති වෙන්න පුළුවන්. විටමින් ඒ කියන්නේ ඔබට පැහැදිලි ඇති මේ විටමින් ඒ සිරුර තුළට මොනතරම් වැදගත් මෙහෙයක් ඉටු කරනවද කියලා. විශේෂයෙන් ඇස සම කියන අපේ ශරීරයේ හොඳින් සුවපත්ව තබාගත යුතු කොටස් විදියට ඔබට පැහැදිලි ඇති. ඒ නිසා මේ විටමින් ලබා දී විටමින් ඒ ලබා ගැනීම පිළිබඳව ඔබ වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. එතකොට අපි බලමු මෙම ඌනතාවය වළක්වා ගැනීම සඳහා අපිට ගත හැකි පියවර මොනවද කියලා. කිරි, බටර්, මාළු, මස්, පීගුතු හා බිත්තර ආදී සත් ආහාර මගින් විටමින් ඒ ලබා ගැනීම. එනකට බීටා කැරොටින් බහුල, කහ පැහැති හා තද කොළ පැහැති, අලුත් එළවලු හා පළතුරු දෛනික ආහාර වේල් වලට එකතු කරගත යුතුය. එවැගේම දරුවකු ඉපදී මුල් දින කිහිපෙදී මව්කිරි. මුල් මව්කිරි අපි හඳුන්වන කොලෙස්ට්‍රම් කියලා ලබා දීම විශේෂයෙන් සැලකිලිමත් විය යුතු මුල්ම මව්කිරි. එම් ඉපදিলা මුල් දින කිහිපෙදී එම කිරි ටික දරුවට ලබා දිය යුතුයි. ඊළඟට විටමින් ඒ අධි මාත්‍රාව මාස 6කට වරක් නිසි පරිදි ලබා ගැනීම කියන කරුණු අනුගමනය කිරීමෙන් විටමින් ඒ ඌනතාවය නැත්තම් පෝෂණ ගැටලුවක් බවට පත් වෙලා තියෙන විටමින් ඒ ඌනතාවය අපිට මඟ හරවා ගන්න කටයුතු කළ හැකි. ඊළඟට මේ පෝෂණ ගැටලුවලට අමතරව තවත් ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන පෝෂණ ගැටලු දෙකක් පිළිබඳව කතා කරා. එකක් තමයි අඩුබර දරුවපත් සහ අධි පෝෂණය කියන තත්ත්වයන්ද ශ්‍රී ලංකාවේ පෝෂණ ගැටලු බවට පත් වෙලා තියෙනවා. එහිදී අපි බලමු අඩුබර දරුවපත් පිළිබඳව කතාබහ කරලා. දරුවනේ ඔබ දන්නවා ශ්‍රී ලාංකික දරුවෙකුගේ උපත් බර විය යුත්තේ කිලෝග්‍රෑම් 2.5ට වඩා අඩු වූ විට එම දරුවපත අපි අඩුබර දරුවපතක් ලෙස හඳුන්වනවා. අප රටෙහි දළ වශයෙන් සෑම දරුවපත් 6කටම 6කට එක් අඩුබර දරුවපතක් සිදුවන බව වාර්තාවලින් සමීක්ෂණවලින් හෙළි වෙලා තියෙනවා. අඩුබර දරුවපත් පවුලට සමාජයට මෙන්ම සමස්තයක් වශයෙන් ගත් කල මුළු රටටම ආර්ථික මෙන් සමාජීය වශයෙන්ද අහිතකර තත්ත්වයන් ඇති කරනවා. පූර්ව ප්‍රසව අවධියේ මවගේ පෝෂණ ඌනතා අඩුබර දරුවපත් ඇතිවීම කෙරෙහි බලපාන සාධකයක් වන අතර එවැනි දරුවන් පසු කාලීනව මන්ද පෝෂණයට ලක්වීමේ අවදානමක් පවතිනවා. ඉපදීමෙන් පසුවද පළමු මාසය තුල මෙන්ම රෝගී වූ අවස්ථාවලදී විවිධ සංකූලතාවයන්ටද ලක්වීමට මෙම දරුවන් ලක්වීමට ඇති ඉඩකඩ දෙහිමින් වැඩි වෙනවා. අපි බලමු අඩුබර දරුවපත් ඇතිවීමට බලපාන හේතු මොනවද කියලා. එහිදී සඳහන් කරන්න පුළුවන් මව ගර්භණී වීමට පෙර හා ගර්භණී කාලය තුල අවශ්‍ය විශේෂ පෝෂණ අවශ්‍යතා ප්‍රමාණාත්මකව නොලැබී යාම. ඊළඟට භ්‍රූණයට සුදිර සැපීම නිසි පරිදි සිදු නොවීම. තවත් හේතුවක් තමයි ඥානමය හේතුත් සඳහන් කරන්න පුළුවන් අපිට. ඊළඟට ගර්භණී වියේ මවගේ රුධිර පීඩනය වැඩි වීම. ඊළඟට සමහර නිදන්ගත රෝග උදාහරණ වශයෙන් දියවැඩියාව, ජර්මන් සරම්ප වැනි රෝග තත්ත්වයන්ට මව ගොදුරු වීමත් මෙන්න මෙම අඩුබර දරුවපත් ඇතිවීමට බලපාන එක හේතුව. ඊළඟට මවගේ උස සහ බර අඩු වීම. තවත් හේතුවක් තමයි මවගේ වයස අවුරුදු 14ට අඩු වීම. ඊළඟට නූගත්කම සහ දැනුවත් වී නොමැති වීම නොදැනුවත්කම කියන හේතුවත් මේ සඳහා බලපාන. ඊළඟට සමහර ගැමිණි මව්වරුන්ගේ කලල බන්ධනය තුළ අධික ට්‍රාන්ස්මේද ප්‍රමාණයක් ගැබ්බී ඇති බැව් සමහර මෑතකදී කළ පරීක්ෂණවලින් හොයාගෙන තියෙනවා. එතකොට එයද දරුවන්ගේ උපත් බර අඩු වීමට හේතුවක් වශයෙන් සඳහන් කළ හැකි. අඩුබර සහිත දරුවෙක් තුළ මෙන්න මේ ලක්ෂණ පෙන්නුම් කරනවා. මෙවන් දරුවෙකුගේ සමෙහි වියලි බව, සම රැලි වැටීම, සම රෝමවලින් වැසී තිබීම, සිහින් සිරුර තිබීම වැනි ලක්ෂණ මෙම දරුවෙක් තුළින් දක්නට පුළුවන්. හිස කෙස්ද නිසි ලෙස වර්ධනය වී නොමැති තියෙනවා මේ දරුවන් තුළ. මවුන් තුළ ප්‍රතිශක්තිය ඉතාමත් දුර්වලයි, හීන වෙලා තියෙනවා. කිරි උරා බීමට අපහසුයි. මෙම දරුවන් ඉතා ප්‍රවේශමෙන් රැක බලා ගත යුතු වෙනවා. මෙහිදී අඩු උපත් බර සහිත දරුවන් මෙවන් උපත ලද විගසම ආසිතාකාරකය කියන තුළ විශේෂ ලදරු සත්කාර ඒකකයේ තමයි මේ දරුවන්ට සත්කාර ලබා දීමට කටයුතු කරන්නේ. හොඳයි, අපි බලමු එහෙනම් අඩුබර දරුවපත් වළක්වා ගැනීම සඳහා අපි ගත යුතු පියවර මොනවද කියලා. ළමා වියේ සිටම ගැහැණු දරුවන්ගේ පෝෂණය පිළිබඳ පෝෂණ නැත්තම් පෝෂණ තත්ත්වය පිළිබඳව සැලකිලිමත් විය යුතු විශේෂය. මොකද ගැහැණු දරුවන් අපි හඳුනන අනාගත මව්වරු විදිහට. එතකොට මේගොල්ලන්ගේ පෝෂණය පිළිබඳව කුඩා කාලයේ සිටම සැලකිලිමත් විය යුතුයි. ඊළඟට ශරීර ස්කන්ධ දර්ශකය නිසි පරිසරය තුල පවත්වා ගැනීම, ගර්භණී සමය තුළ නිර්දේශිත පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම, ගර්භණී සමයේදී නිසි විවේකයක් ලබා ගැනීම, මාතෘ සායනවලට නිසි ලෙස සහභාගී වීම සහ එහිදී ලැබෙන උපදෙස් පිළිපැදීම කියන පියවර අනුගමනය කිරීම තුළින් අපිට පුළුවන් අඩුබර දරුවපත් යම්තාක් දුරට වළක්වා ගැනීමට. එතකොට අඩුබර දරුවපත් ලංකාවේ පෝෂණ ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා වගේම තවත් කාරණයක් පිළිබඳව සඳහන් කරා. මොකද්ද? අධිපෝෂණය. අඩුබර දරුවපත් වගේම අධිපෝෂණය පෝෂණ තත්ත්වයේ වැඩිවීමත් පෝෂණ ගැටලුවක් විදියට හඳුන්වනවා. මේට හේතුව තමයි අධිපෝෂණ තත්ත්වයේ ඇතිවීමට පරිභෝජනයට ගන්නා පෝෂකයන්ගේ ප්‍රමාණය වැඩිවීම. හේතු කොටගෙන අධිපෝෂණය වර්තමාන ශ්‍රී ලංකාවේ පෝෂණ ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ළමා වියේ දරුවන් මෙන් යෞවන වියේ දරුවන්ද වැඩිහිටියන්ද යම් ප්‍රමාණයක් අධිපෝෂණය නිසාවෙන් විවිධ රෝගාබාධ වලින් පෙළෙනවා. අපරෙතෙහි යෞවන වියේ දරුවන් අතරින් 5%ක් ගැහණු දරුවන්ද 4%ක් පිරිමි දරුවන්ද අධිපෝෂණ තත්වයට ලක් වෙලා තියෙනවා. මෙහිදී ලිපිඩ හා පිස්තය දෛනික අවශ්‍යතාවයට වඩා වැඩි ප්‍රමාණයක් ආහාර මඟින් ලබා ගැනීමත් ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීමත් වැරදි ආහාර පුරුදු වලට යොමු වීමත් අධිපෝෂණ තත්ත්වය ඇතිවීමට හේතු වෙලා තියෙනවා. මෙහිදී හිස් කැලරි සහිත ආහාර පැනිබීම ක්ෂණික ආහාර වැඩිපුර අනුභවය හා විවිධ ආහාර වේලට එකතු කරගෙන ගැනීමෙන් ආහාරයේ තන්තු අඩුවීම සහ අධිපෝෂණ තත්ත්වයට ප්‍රධාන හේතු ලෙස හඳුන්වන්න පුළුවන්. එතකොට සෑම නිරෝගී පුද්ගලයෙකුම දිනපතා ආහාර මඟින් ලබා ගන්නා ශක්තිය ඔහු විසින් වැය කරන ශක්තිය සමග තුලනය විය යුතුයි. දෛනික ශක්ති අවශ්‍යතාවය සඳහා ප්‍රමාණයට වඩා ශක්තිජනක ආහාර ගැනීමත් විවේකී අලස ජීවන රටාවකට හුරු වීමත් අධිපෝෂණ තත්ත්වයේ ඇතිවීම කෙරෙහි බලපාන්න පුළුවන්. ඊළඟට පුතේ ඕගොල්ලෝ අහලා ඇති මෙන්න මේ අහලා තියෙනවා ශරීර ස්කන්ධ දර්ශකය පිළිබඳව අපි පොඩ්ඩක් කතා කරමු. අධිපෝෂණය නිසා අධිබර නැත්නම් ස්ථූලතාවය කියන තත්ත්වය ඇති වෙනවා නේද? එතකොට අධිබර නැත්නම් කියන BMI කියලා අපි සඳහන් කරනවා. BMI කියන සාධකයේ 23.5ට වඩා වැඩිවීම. ඒ කියන්නේ උසට සරිලන බරට වඩා බර වැඩිවීම තමයි මෙහිදී සඳහන් වන්නේ. ස්ථූලතාවය තුලදී BMI එක 30.0ට වඩා වැඩිවීම. ඒ කියන්නේ උසට සරිලන බරට වඩා බර බොහෝ සෙයින් වැඩිවීම අධිබර කියලා අපි මෙහිදී සඳහන් කරනවා. පුද්ගලයාගේ උසට සරිලන බව තීරණය කරන මිනුම් දණ්ඩ විදිහට තමයි අපි BMI හෙවත් ශරීර ස්කන්ධ දර්ශකය හඳුන්වන්නේ. හොඳයි දරුවනේ, පුද්ගලයෙකුගේ උසට සරිලන බර තීරණය කරන මිනුම් දණ්ඩ BMI හෙවත් ශරීර ස්කන්ධ දර්ශකය විදිහට අපි හඳුන්වනවා. ශරීර ස්කන්ධ දර්ශකය තීරණය කිරීමට පුද්ගලයෙකුගේ බර කිලෝග්‍රෑම් වලින් ඔහුගේ උසෙහි වර්ගයෙන් බෙදිය යුතුයි. ඒ කියන්නේ මීටර් වර්ගයෙන් බෙදිය යුතුයි. පුද්ගලයෙකුගේ බර ඔහුගේ උසෙහි වර්ගයෙන් බෙදිය යුතු වෙනවා. ඒ කියන්නේ BMI සමානයි බර බෙදීම උසෙහි වර්ගයේ විදිහට තමයි හඳුන්වන්නේ. එතකොට මේ විදිහට අපිට කෙනෙක්ගේ ශරීර ස්කන්ධ දර්ශකය මැනගන්න පුළුවන්. මෙහිදී BMI අගය 18.5 සිට 23.5 අතර පරාසය තුල පවතී නම් ඒ අපිට සඳහන් කරන්න පුළුවන් නියමිත බරින් යුක්ත බව. ඉනවට ප්‍රමාණයද ඒ වගේම ඉනවට ප්‍රමාණයද පුද්ගලයෙකුගේ අධි බර හෝ ස්ථූලතාවය සොයා ගැනීම සඳහා භාවිතා කරන එක් දර්ශකයක්. යම් පුද්ගලයෙකුගේ බඳ වටා තැන්පත් වී ඇති මේද ප්‍රමාණය එම පුද්ගලයාගේ ශරීරයේ ඇති මුළු මේද ප්‍රමාණය පිළිබඳව දල අදහසක් සපයනවා. පහත දැක්වෙන්නේ මේ විදිහට පහත සඳහන් කරනවා මම ස්ත්‍රී පුරුෂ භාවය යන තිබිය යුතු ඉනවට ප්‍රමාණය. පුරුෂයෙක්ගේ ඉනවට ප්‍රමාණය සෙන්ටිමීටර් 90ක් විදිහට සඳහන් වෙන, ඒ කියන්නේ අඟල් 36ක්. කාන්තාවකගේ ඉනවට ප්‍රමාණය සෙන්ටිමීටර් 80ක්, ඒ කියන්නේ අඟල් 32ක් වශයෙන් සඳහන් කරනවා. එතකොට මේ තුලින්ද කෙනෙක්ගේ අධිබර ස්වභාවය එහෙම නැත්නම් ස්ථූලතාවය සඳහන් කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු ස්ථූලතාවය නැත්නම් අධිබර නිසා ඇතිවී හැකි විවිධ සංකූලතා කිහිපයක් පිළිබඳ. ඒවා තමයි දියවැඩියාව, හෘද රෝග, රුධිර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම, කොලෙස්ටරෝල් රුධිර නාලවල තැන්පත් වීම, සමහර පිළිකා තත්ත්වයන්, දෙපාවල නහර ගැට ගැසීම, ආඝාතය, අස්ථි සන්ධි ප්‍රදාහය කියන තත්ත්වයන් අධිබර නැත්නම් ස්ථූලතාවය නිසා ඇතිවිය හැකි. ඒ වගේම ස්ථූලතාවය හේතුව කෙනෙක් තුළ වැඩ කිරීමේ කිසියම් කටයුත්තක් කිරීමේදී ඔහු තුළ ඇති කාර්යක්ෂමතාවයද අඩුවිය හැකි. හොඳයි. එහෙමනම් පුතේ අපි බලමු මෙන්න මේ අධිපෝෂණය වළක්වා ගැනීම සඳහා මොනවද අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග කියලා. එකක් තමයි පරිභෝජනයට ගන්නා කැලරි ප්‍රමාණය හා ශාරීරික ක්‍රියාකාරකම් අතර සමතුලිත තත්ත්වයක් තබා ගැනීම. BMI අගය 18.5 23.5 අතර පවත්වා ගැනීම. බර අඩු කර ගැනීමේ ඉලක්කය සතියකට දල වශයෙන් 0.5 සිට 1 දක්වා පවත්වා ගැනීම පිළිබඳව කිලෝග්‍රෑම් 1 දක්වා පවත්වා ගැනීම පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. දෛනික ශක්ති අවශ්‍යතාවයට ගැලපෙන ලෙස ආහාර ගැනීම, ඊළඟට ආහාර පිරමීඩයට අනුකූලව සියලුම ආහාර කාණ්ඩවලට අයත් විවිධ ආහාර අඩංගු වන පරිදි යෝග්‍ය ආහාර වේලක් ලබා ගැනීම, තන්තු සහිත ආහාර ගැනීමට වැඩි අවධානයක් යොමු කිරීම, මධ්‍යස්ථ ක්‍රියාශීලී ව්‍යායාම හෝ ශාරීරික ක්‍රියාකාරකම් වල නොකඩවා යෙදීම, තෙල් සීනි හා පිෂ්ඨය අධික ආහාර සීමා කිරීම, හිස් කැලරි සපයන ආහාර ගැනීමෙන් වැළකීම කියන කරුණු ගැන වැඩි අවධානයක් යොමු කළොත් අපිට පුළුවන් මෙන්න මේ අධිපෝෂණ තත්ත්වය, එහෙම නැත්නම් ස්ථූල භාවය අධිබර කියන තත්ත්වයන් වලින් වළකින්න. හොඳයි දරුවනේ, අපි අද කතා කරා ශ්‍රී ලංකාවේ පවතින පෝෂණ ගැටලු මොනවාද යන්න පිළිබඳ. ඔබට මතක ඇති 10 ශ්‍රේණියේදී අපි කතා කළ පෝෂණ ඌනතා, ඒ ඌනතාත් එක්කම අපි කතා කරන මෙම ඌනතාවයන් සමහරක් ඌනතා රෝග ශ්‍රී ලංකාවේ පෝෂණ ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. එහිදී අපි සාකච්ඡා කළා මෙම පෝෂණ ගැටලු ඇතිවීමට හේතු, එහිදී දක්වන රෝග ලක්ෂණ, එම තත්ත්වයන් වළක්වා ගැනීමට ගත හැකි පියවර පිළිබඳව අපි සාකච්ඡා කළා. ඔබට පැහැදිලි ඇති මේ පිළිබඳ හොඳින් අධ්‍යයනය කරන්න. ඔබට අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙනකොට ඔබ දන්නවා ගෘහ ආර්ථික විද්‍යා විෂය ප්‍රශ්න පත්‍රයේහි වැඩි ප්‍රමාණයක් ප්‍රශ්න අඩංගු වෙලා තියෙන ආහාර හා පෝෂණය කියන කොටසෙන්. ඒ හින්දා මේ පිළිබඳ ඔබ දැනුවත් වීම වඩා වැදගත් වෙනවා. මේ පිළිබඳ අධ්‍යයනය කිරීමත් වඩා වැදගත් වෙනවා. මොකද ප්‍රායෝගික ජීවිතයේදීත් මේ දේවල් අපිට ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා කියලා මම හිතනවා. ඒ නිසා ඔබට මේ පිළිබඳව හොඳින් අධ්‍යයනය කිරීම තුළින් හොඳ ප්‍රශ්න පත්‍රයකට හොඳින් පිළිතුරු දීමේ හැකියාව ඔබට ලැබේවි. ඒ නිසා අද මේ පාඩම මෙතනින් හමාර කරනවා. මෙහිදී එන ප්‍රශ්න පත්‍රවලට ඔබට පැහැදිලිව හොඳින් ප්‍රශ්නවලට පිළිතුරු සපයන හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිරඬ වෙනවා. සුබ දවසක්.